ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය සමගාමී පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය H.A. සැම්සන් පෙරේරා ගුරු මහත්මාට සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ UH චන්දිමා නිරෝෂණි ගුරු මාතාවට.
දුවේ පුතේ, අප ගිය සතියේ ඔබට කතා කළා අනතුරු වළකා ගනිමු මාතෘකාව යටතේ කරුණු රාශියක්. එහි ඉතිරි කොටස අද ඔබ සමග සාකච්ඡා කිරීමට අපි මේ සූදානම් වන්නේ. අපි බලමු අද දවසේ අපි එදා අන්තිමට කතා කළා රතේ දෝෂ ඒ ආකාරයෙන් වෙද්දි දැන් කියන්න යන්නේ මාර්ගයේ දුර්වලතා ගැන. අපි රතේ දෝෂ ගැන කතා කරා. ඊගාවට අපි අනතුරු සිදුවෙන මාර්ගයේ දුර්වලතා ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. අපි බලමු මොනවද මේ මාර්ගයේ ඇතිවන දුර්වලතා කියලා. එකක් තමයි මාර්ග සලකුණු හා සංඥා ක්‍රමවත්ව නොතිබීම. සමහර ලාට මේවා කාලයක් යද්දී සංඥා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මාර්ග සලකුණු මැකිලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේවා පිළිබඳව රියදුරන්ට නිසි අවබෝධයක් නැතිකම නිසා මාර්ගයේ අනතුරු සිදුවෙන්න පුළුවන්. ඊගාව කාරණය මාර්ගය අබලන්ව තිබීම. මාර්ගය කැඩලා තියෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්ව නිසා වාහන අනතුරු සිදුවෙන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි මාර්ගයේ දෙපස ඇති කාණු නිසි පරිදි සාදා නොතිබීම. මාර්ගයේ දෙපස ජලයේ බැස යන්න කාණු සකස් කරලා තියෙනවා. ඒවා නිවැරදිව කාලයක් යද්දී ඒවා ගොඩ වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් නිසා විවිධ අනතුරු සිදුවෙන්න පුළුවන්. ඊළඟ කරුණ අක්‍රමවත් පරිදි මහමාර්ගයේ විවිධ ඉදිකිරීම්. ඔබ දන්නවා මහමාර්ගයේ හරහා තමයි අපේ රටේ විදුලි සැපයුම් තියෙනවා, ජල සැපයුම් තියෙනවා, දුරකථන මාර්ග පද්ධති තියෙනවා, ඊගාට ගොඩනැගිලි වලට අවශ්‍ය සමහර දේවල් මාර්ග හරහා ඇදලා තියෙනවා. මෙන්න මේ දේවල් නිසා අපිට අනතුරු සිදුවෙච්ච අවස්ථාවල් දැක ගන්න පුළුවන්. ඊගාව කාරණය මාර්ගවල විදුලි පහන්ෝ ආලෝකය නොතිබීම. විදුලි පහන් කාලයක් යද්දී එක්කෝ බල්බ් දෙවිල යනවා, එහෙම නැත්නම් අනතුරු වෙලා ඒවා කැඩිලා යනවා. මෙන්න මේ තත්ත්ව නිසා මාර්ගවල තියෙන අඳුරු බව නිසා අනතුරු සිදුවෙනවා. හොඳයි, දැන් ඔයාලට තේරෙනවා ඇති නේද අපි මේ තත්ත්වයන්ට කොතෙක් භාජනය වෙලා තියෙනවද කියන එක. ඒ විතරක් නෙමෙයි, මේ වැරදි අපි කායතිනුවත් කාතිනුත් අප්‍රමාණවත් ලෙස සිදුවෙන්න පුළුවන්. ඔව් දුවේ පුතේ, ඊළඟට අපි මේ අනතුරු වළකාගත හැකි ක්‍රම කීපයක් අපි කතා කරමු. මේ අනතුරු වළකා ගන්න ආකාරය පිළිබඳව අපි කතා කරමු.
හොඳයි දුවේ පුතේ, සුබ දවසක්. අපි සර් මතක් කරා වගේම දැන් කතා කරන්නේ අනතුරු වළකා ගත හැකි ක්‍රම කීපයක් ගැන. ඔව්, රියදුරන් සඳහා වන මාර්ග නීති රීති හා ආචාර ධර්ම පිළිපැදීම. හොඳයි, අපි බලමු මොකද්ද රියදුරන් සඳහා වන මාර්ග නීති රීති හා ආචාර ධර්ම පිළිපැදීම කියන්නේ කියලා. ඒ කියන්නේ ආරක්ෂක බඳ පැටි පාවිච්චි කිරීම, දුරකථන භාවිතා නොකිරීම, මේ වගේ දේවල් තුලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟ පුතේ පදිකයන් සඳහා වන නීති රීති හා ආචාර ධර්ම. ඔයාලා හොඳටම දැකලා ඇති පදිකයන්ගෙන් සිදුවෙන වැරදි තියෙනවා. එකට රංචු ගැහිලා යනවා, දුරකථන භාවිතා කරනවා නේද? ඔව්. ඔව් දුවේ පුතේ, එහෙමනම් පදිකයන් සඳහා වන නීති රීති ඒ වගේ අනුගමනය කළොත් අපිට මේ අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඊළඟ දුවේ පුතේ රියදුරන් මෙන්ම පදිකයන්ද මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. ඔව්, රියදුරන් මෙන්ම පදිකයන්ද මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණාම මේ අනතුරු වළකා ගන්න පුළුවන්. ඊළඟ තමයි වාහන පැදවීමේදී නිදිමත ගතිය, අවිවේකය ඇති විට රිය පැදවීම වළක්වන්න ඕනේ. එම අවස්ථාවල ගොඩක් වෙහෙසටපත් වෙලා තමයි ගොඩක් ජනතාව වාහන වගේම අද තියෙන අවිවේකී ජීවිතය තුළ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට නිදිමත වගේ හැදුනම දුවේ පුතේ පොඩ්ඩක් පාරෙන් අයින් කරලා නිදිමත අඩු වෙනකන් ඉඳලා එහෙම නැත්තම් මූණේ වතුර ටිකක් වගේ ගාගෙන ඒ වගේ වැලකිලා රියපැදවීමෙන් අපිට පුළුවන් අනතුරු වළක්වා ගන්න. ඊළඟ රියපදවන විට හා පාරේ ගමන් කරන විට ජංගම දුරකථන භාවිතය. ඔව් මං කලින් මතක් කරා වගේ ජංගම දුරකථන භාවිතය නොකළොත් අපිට මේ වගේම වළකින්න පුළුවන්. ඊළඟ වාහනවල ගමන් කරන විට පාපුවරුවේ ගමන් කිරීම. ගොඩක් වෙලාවට දුවේ පුතේ දරුවෝ කරන වැරදි තියෙනවා. ඒ කියන්නේ ළමාකමට මේ ඒ තරම් වගකීමක් නැතුව පාසල් යන ළමයි එහෙම ගොඩක් වෙලාවට පාපුවරුවේ තමයි ගමන් කරන්නේ. උසුළු විසුළු කරනවා. අන්න ඒ වගේ දේවල් වළකා ගත්තොත් අපිට මේ අනතුරු වළකා ගන්න පුළුවන්. ඊළඟ වාහනවල ගමන් කරන විට රාත්‍රියේ පයින් ගමන් කරන්නන් එළියක් භාවිතය සහ ලාපාට ඇඳුම් ඇඳ සිටීම තවත් අපිට වළක්වා ගැනීමේ ක්‍රමයක් හැටියට කතා කරන්න පුළුවන්. ඊළඟට මාර්ගයට අපද්‍රව්‍ය දැමීමෙන් වැළකීම. විශේෂයෙන් අපේ රටේ සිදුවන දෙයක් තමයි තමන් ගැන ගොඩක් හිතනවා, පොදු දේවල් ගැන ගොඩක් වගකීමක් නැති පාටක් තියෙනවා. ගැන උදාහරණයක් හැටියට අපි බොන කිරි පැකට් එක, ළඟට කෙසෙල් ගෙඩි, ඒ වගේ ලෙලි එහෙම භාවිතා කරලා ඒවා පාරේ විසි කරලා යනවා. මෙන්න මේවා වළකා ගත්තොත් අපිට මේ අනතුරු වළකා ගන්න පුළුවන්. මිනිසුන් විසින් සිදුවන අනතුරු ගැන මෙතෙක් වෙලා කතා කරපු අපි දැන් කියන්නේ සතුන් මගින් සිදුවන අනතුරු ගැන. ඔව් දුවේ පුතේ, අපි සුරතලයට ඇති කරන සතුන්ද මේ වගේ අදාළ වෙනවා. ඉතින් දුවේ පුතේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ස්ථානයක් ගන්නේ සර්ප දෂ්ට කිරීම තමයි. මීට අමතරව බල්ලන්, බළලුන්, මීයන්, රිළවුන් වැනි සතුන් මෙන්ම මී මැස්සන් හා දෙබරුන් වැනි කෘමි සතුන්ගෙන්ද ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් අනතුරු සිදුවෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, බහුල වශයෙන් මේ අනතුරු වලට ලක්වන්නන් වන්නේ කුඩා ළමුන් හා ගොවිතැන් කටයුතු වල යෙදෙන්නත්. අපි මෙතනදී මතක් කරනවා දුවේ පුතේ, චූටි දරුවෝ සෙල්ලම් කරනකොට ඔය බෝලයක් එහෙම හුඹහකට ගියාම අත දානවා නේද? ඔව්, ඒ වගේ වෙලාවක මේ සර්පයන් වැනි සතුන් ඉන්න පුළුවන්. එතකොට අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, කල්පනාකාරී වෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, මේ නිසා වේදනාව, ආසාදනය, කම්පනය සහ සමහර විට මරණය පවා සිදුවෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ අනතුරු වළකා ගන්න මොකද කරන්න ඕනේ කියන එක අපි ඊළඟට කතා කරමු.
අපි මේ අනතුරු වළකා ගන්න මොනවද කරන්න ඕනේ කියලා කතා කරමු. එකක් තමයි ආරක්ෂක පාවහන් පැළඳීම. අපිට ගමන් සමහර විට රාත්‍රියේ අපි ගමන් කරනවා නම්, එහෙම නැත්නම් කැලෑවක ගමන් කරනවා නම් අපි ආරක්ෂක පාවහන් පළඳින්න ඕනේ. ඊගාවට සැරයටියක් භාවිතා කිරීම. අපි කැලේක ගමන් කරන විට ඉදිරියට කෝටුවක් වගේ දෙයක් දිගු කරගෙන යනවා නම් අපිට මේ සර්ප දෂ්ට කිරීම වගේ අවස්ථාවලින් වළකින්න පුළුවන්. ඊළඟ කරන රාත්‍රියේදී විදුලි පන්දමක් භාවිතා කිරීම. අපි බොහෝ විට රාත්‍රී ගමන් කරනවා නම් අපි විදුලි පන්දමක් අරගෙන යන්න ඕනේ අපිට ඉස්සරහ තියෙන අනතුරු දැක බලා ගන්න. ඊගාවට හුඹස් වලට අත නොදැමීම. මේ කුඩා දරුවන් බොහෝ විට කරන දෙයක් තමයි මේ හුඹස් වලට අත දානවා. මේ වගේ ඉන්න සත්තු දෂ්ට කිරීම සිදු වෙන්න පුළුවන්. ඊගාවට පාය පොළවේ තදින් තබා ගනිමින් ගමන් කිරීම. ශබ්දයක් ඇහෙන විදිහට පාද පොළවේ තබනවා නම් අපිට සමහරට ඒ ශබ්දය ඇහුනාම සර්පයෝ ඉන්නවා නම් සමහරලාට ඒ කට්ටිය ඉවත් වෙන අවස්ථාවල් දකින්න පුළුවන්. ඊගාවට තමයි නිවසාවට පිරිසිදුව තබා ගැනීම. ගේ අවට අපි මේවා ගොඩක් අවස්ථාවල්දී දරුවෝ සමග කතා කරනවා. මේ නිවසාවට පිරිසිදුව තබා ගන්න එක පිළිබඳව කැලිකසල ඉවත් කරන්න ඕනේ, අතු ගන්න ඕනේ, කැලෑ තියෙනවා නම් ඒවා කපලා ඉවත් කරන්න ඕනේ, මල්ගස් තියෙනවා නම් ඒවා නිවසින් පොඩ්ඩක් ඈතට වෙන්න වවා ගන්න ඕනේ. මෙන්න මේ කරුණු අපි ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඊගාවට අපි අනතුරු කීපයක් ගැන දැන් කතා කළා. ඊගාවට අපි බලන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය නිසා අපිට සිදුවන අනතුරු. නිවසේ කෘෂි රසායනික ද්‍රව්‍ය තබා ගැනීමෙන් සිදුවන අනතුරු. මෙවන් අනතුරු වලට මුහුණ දෙන්න වෙන්නේ ද්වේපතේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි පවුල්වල දරුවන්ට හා වැඩිහිටියන්ට. වැරදි ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය ඒවා ගබඩා කරන අවස්ථා නිසා අනතුරු සිදුවෙනවා. ඊගාවට අපි බලමු මේ කෘෂි රසායනික භාවිතා කරනකොට අපිට මේ අනතුරු සිදුවෙන්න පුළුවන් මාර්ග තියෙනවා. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපි කෘෂිකර්මාන්තයේදී යොදා ගන්නා විට මේ වාතය සමග අපිට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ආග්‍රහණය වෙන්න පුළුවන්. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපි යොදන අවස්ථා කෘෂිකර්මා කියන විෂය කතා කරනකොට ඒ කොහොමද ඒක මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්න ඕනි කියන එක අපි පාසල් දරුවන් හැටියට ඔබ දැනුවත් කරනවා. ඊගාට අපි වාතය මේක මම ඔබට පොඩ්ඩක් මතක් කරන්නම්. අපි වාතය සුළං හමන දිශාවට තමයි අපි මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්න ඕනේ. ප්‍රතිවිරුද්ධව යෙදුවොත් එහෙම මොකද වෙන්නේ? කෘෂි රසායනික ද්‍රව්‍ය අපේ ඇඟට, අපේ මූණට, අපිට ආග්‍රහණය වෙන අවස්ථාවල් තියෙනවා. එහෙනම් සුළං හමන දිශාවටම අපි කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගෙන යන්න ඕනේ. ඊගාව කාරණේ තමයි ජලය සමග අපිට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය පෙවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙනත් මේ වගේ අවස්ථාවන් අපිට සිදු වෙනවා. හුඟක් වෙලාවට කෘෂි රසායනික ද්‍රව්‍ය යොදලා ඉවරනහම මේ කුප්පිය ජලයට විසි කරනවා. එහෙම නැත්නම් ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය කලවම් කරපු භාජන මේ ගලාගෙන යන ජලයට මුසු කරනවා. එතකොට මෙන්න මේ නිසා අපිට ජලය මගින් අපිට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරයට එකතු වෙන්න පුළුවන්. ඊගාට එළවලු හා පළතුරු වලට රසායනික ද්‍රව්‍ය එක්වීමෙන් නොදැනුවත්වම ශරීරගත වන අවස්ථාවල් තියෙනවා. බොහෝ විට අස්සනු නෙලන කිට්ටුව මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම වළකින්න කියලා අපි බොහෝ විට මේ කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි මහතුන් දැනුවත් කරලා තියෙනවා. අපි දැන් කියන්න යන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය වැරදි ලෙස භාවිතය කරන ආකාරය ගැන. ඔව්, බලමු අපි කොහොමද ඒක සිදු වෙන්නේ කියලා.
හොඳයි. කෘෂි රසායන ද්‍රව්‍ය වැරදි ලෙස භාවිතය ගැන අපි දැන් කතා කරමු දුවේ පුතේ. ඔව්, ආරක්ෂිත විධිවිධාන අනුගමනය නොකිරීම. අපි උදාහරණයක් හැටියට කතා කරමු අත්වැසුම් සහ මුඛවාඩම් පාවිච්චි නොකර භාවිතා කිරීම. එතකොට එහෙනම් පුතේ දුවේ, ආරක්ෂිත විධිවිධාන කියන්නේ අත්වැසුම් භාවිතා කරන්න ඕනේ, ඊළඟට අද්දිග ඇඳුමක් ඇඳගන්න ඕනේ, ඊළඟට මුඛවාඩම් භාවිතා කරන්න ඕනේ, ඊළඟට නියමිත මාත්‍රාවට අනුව භාවිත නොකිරීම. ඔව්, අස්වනු නෙලීමට ආසන්නව රසායනික ද්‍රව්‍ය යෙදීමත් මේ අපට අනතුරු වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට කෘෂි රසායන ද්‍රව්‍ය වැරදි ලෙස භාවිතා කිරීමේ එක් ක්‍රමයක් තමයි අස්වනු නෙලීමට ආසන්නව රසායනික ද්‍රව්‍ය යෙදීම. අද පවතින ආර්ථික ප්‍රශ්නත් එක්ක දුවේ පුතේ, ගොවි මහතුන් උපරිම උත්සාහයක යෙදෙනවා පළදාව වැඩි කරගන්න. එතකොට පළදාව වැඩි කරගන්න, ඒ වගේම පළදාව ආරක්ෂා කරගන්න, කෘමි සතුන්ගෙන් වගේ ආරක්ෂා කරගන්න, ඒ වගේ උපක්‍රම භාවිතා කරනවා. එතකොට ඒක අපට නොදැනුවත්වම හානිකර තත්වයක් වෙන්න පුළුවන්. සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට රසායනික ද්‍රව්‍ය විසීම. ගොඩක් වෙලාවට දුවේ පුතේ මේ ගොවි මහතුන් උපදෙස් පිළිපැදීම සහ ඒවා ගෙන්වන අනිසි ප්‍රතිවිපාක ගැන සැලකිලිමත් වීමක්, අවබෝධයක්, නොසැලකිල්ලක් සහ නොදැනුවත්කම නිසා මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ගොවි මහතුන් බලන්නේ ඒ අවශ්‍ය වෙලාවට ඒ කාර්යය කරගන්න. එතකොට සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔයාලට තේරෙනවා ඇති මෙම தත්ත්වය අප විසින් නොසලිකිලිමත්කම සහ නොදනුවත්කම, ඒ වගේම අවබෝධයකින් තොරව කරන ක්‍රියාකාරකම් තමන්ටම, ඒ කියන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය යොදන අයත් මේ ආහාර ද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට තමන්ටත් අනිත් අයටත් මේකෙන් හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔව්. රසායනික කෘෂි රසායනික ද්‍රව්‍ය ආරක්ෂිත බව භාවිත කිරීමට කළ යුත්තේ මොනවද කියලා අපි දැන් බලමු.
ඔව්. කෘෂි රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට කළ යුතු දේවල් රාශියක් තියෙනවා. අපි බලමු මේවා මොනවද කියලා. අත්වැසුම්, මුඛවාඩම්, හිස්වැසුම්, පාවරණාදී ආරක්ෂිත ඇඳුම් භාවිතා කිරීම. ඊළඟ කරුණ, නියමිත මාත්‍රාවට අනුව නියමිත කාල සීමාව තුළ රසායනික ද්‍රව්‍ය යෙදීම. බොහෝ විට ගොවි මහතුන් මේ කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩිපුර යොදනවා මේ තමන්ගේ ගොවි කටයුතු ආරක්ෂා කරගන්න. මේක අපිට මිනිස්සයාට හානිකර තත්ත්වයක්. ඊගාවට රසායනික ද්‍රව්‍ය ඉසින විට ආහාර නොගැනීම. මේක ගොවි මහතුන් කරන වැරදි දෙයක් තමයි. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන අවස්ථාවේ සමහර ලාට බුලත් විට කනවා, එහෙම නැත්නම් තේ පානය කරනවා, එහෙම නැත්නම් ආහාර වර්ග ගන්නවා. එතකොට මෙන්න මේ ආහාර වර්ග මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන අවස්ථාවේදී භාවිතා කිරීමෙන් වළකින්න ඕනි. ඊගාව කරන කෘෂි රසායනික ද්‍රව්‍ය සහිත බඳුන් අකුළු දමන ලද පෙට්ටියක බහා තැබීම. ඔබ දන්නවා අපිට පහුගිය කාලේ අනන්තවත් මේ වගේ කරුණු අහන්න ලැබුණා. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය හා ඖෂධ භාවිතා කරන ඒවා එක තැනක තැම්පත් කරලා තියලා දරුවෝ මේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරපු අවස්ථාවල් ඕනෑ තරම් අපි අහන්නට දකින්නට ලැබුණා. එතකොට මේවා කෘෂි රසායනික ද්‍රව්‍ය පමණක් හොඳින් අගුළු දමා තැබිය හැකි ස්ථානයක තබන්න ඕනේ. ඊගාව තමයි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු හොඳින් පිරිසිදු වීම. මේක ගොවි මහතුන් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදවීමෙන් පස්සේ තමන්ගේ ඇඳුම් පිරිසිදු කරන්න ඕනේ, තමන්ගේ ශරීරය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ, සබංගාල හොඳින් නාගන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ. මොකද ගොවි මහතුන් දන්නේ නැහැ අපේ මේ සමට වැටෙන මේ රසායනික ද්‍රව්‍ය ශරීරයේ අභ්‍යන්තරයට ගමන් කරනවා. මේ නිසා අපිට භාවිත ඔබ අහලා ඇති ගොවි මහතුරුන් බොහෝ දෙනෙක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුව තමයි මේ කෘෂි රසායනික ද්‍රව්‍ය තමන්ගේ ශරීරයේ සමහරහා ශරීර අභ්‍යන්තරයේ රුධිරයට එකතු වෙනවා. මෙන්න මේ හේතු පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. ඊගාව කාරණය තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට යොදාගත් උපකරණ දියපහරවල් හා පොදු ලිං වලින් නොසේදීම. කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාන්න ගත්ත කලම් කරන්න ගත්ත භාජන ගංගා ඇළදොළ වලින් හොදන්න හොඳ නැහැ. වතුර අරගෙන අපි වෙනත් ස්ථානයකට ගිහිල්ලා මේවා හොදලා ඉවත් කරන්න ඕනේ. මොකද ජලයේ ඉන්න ජලජ ජීවීන් විනාශ වෙන්න පුළුවන්. ඊගාවට ඒ ගංගා ඇළදොළ වල ජලය මිනිස්සුන් පානය කරනවා නම් ඒ අවස්ථාවවලදී ඔවුන්ට මේ රසායනික ද්‍රව්‍ය ආග්‍රහණය වෙන්න පුළුවන්, පානය වෙන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපි දැන් කතා කරමු වෘත්තීමය අනතුරු ගැන. ඔව්, බලමු මේ වෘත්තීය අනතුරු කියන්නේ මොනවද කියලා.
ඔව්, වෘත්තීයමය අනතුරු ගැන අපි කතා කරනකොට බලමු දුවේ පුතේ, හුඟක් වෙලාවට වෘත්තියක් ලෙස පත්තල් කැණීම, කෘෂිකාර්මික කටයුතු, කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්න ප්‍රධාන වශයෙන් තමයි මෙම අනතුරු වලට ලක්වන්නේ. විෂ ශරීරගත වීම, මෙම විෂ ශරීරගත වීම ආකාර කීපයක් වෙන්න පුළුවන්. ඒවා නම් පුතේ දුවේ සමතුලින් වෙන්න පුළුවනි, මුඛ මාර්ගයෙන් වෙන්න පුළුවන්, ඊළඟට දුවේ පුතේ ශ්වසන මාර්ගයෙන් මෙවැනි තත්ත්වයන් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ පුතේ දුවේ නොදැනුවත්කම හා නොසලකත්කමයි. ඔව්, අපි දැන් බලමු අංක දෙක යටතේ. අංක දෙක යටතේ අපි බලමු මොකද්ද කියලා. ඔව්, යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී සිදුවන අනතුරු. මොකද්ද යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී සිදුවන අනතුරු? අපි ඒක ගැන කතා කරනකොට යන්ත්‍ර සූත්‍ර නිසිලස නඩත්තු නොකිරීම. අපි කතා කරමු යන්ත්‍ර සූත්‍ර නිසිලස නඩත්තු නොකිරීම. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට වඩු කර්මාන්තය ගැන කතා කරමු. වඩු කර්මාන්තයේදී සමහර වෙලාවට යන්ත්‍ර සූත්‍ර දුර්වල තත්ත්වයේ තියෙන්න පුළුවන්. එතකොට ඒවා නිසිලස සකස් කරගන්න ඕනේ. ඊළඟ තමයි යන්ත්‍ර සූත්‍ර භාවිතය ගැන මනා පළපුරුද්දක් නොමැතිකම. අපි මේ ගැන බලමු මොකද්ද මේ පළපුරුද්දක් නොමැතිකම කියලා කියන්නේ. අපි දැන් ගොඩක් වෙලාවට යන්ත්‍ර සූත්‍ර ඉලෙක්ට්‍රික් භාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. එතකොට ඒවා ගැන පළපුරුද්ද ඒවා භාවිතා කරන ආකාරය ගැන නොදනුවත්වත් වුණොත් සමහර වෙලාවට අපේ අතපය කැපෙන්න පුළුවනි. ඒ නිසා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඒ උපකරණ භාවිතා කරන්නේ කොයි වගේ වෙලාවලද, කොයි වගේ පරිසරයකද, ඒ වගේම කොහොමද කරන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ තමයි නොසැලකිලිමත්කම මේකට විශේෂයෙන් බලපානවා. නොසැලකිලිමත්කම විශේෂයෙන් බලපානවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 3 යටතේ අපි කතා කරනවා විදුලි සැර වැඩිම. ඔව්, විදුලි සැර වැඩිම. හුඟක් වෙලාවට සමහර අපි උදාහරණයක් ඇටියට කතා කරමු. මේ දවස්වල අපි පහුගිය දවස්වල වෙසක් මාසය, වෙසක් සැරසිලි, වෙසක් කූඩු හැදුවා. ඊළඟට ලස්සන බල්බ් සෙට් කරා ළමයි ගොඩක් වෙලාව. එතකොට එහෙම වුණාම විදුලිය විසන්ධි කරලා තමයි ඒ උපකරණ සකස් කරන්න ඕනේ. එහෙම නැති වුණාම සමහර වෙලාවට විදුලි සැර වදින්න පුළුවනි. දැන් බලමු මේ මනතුරු වර්ග අවම කරගන්න මොනවද අපි ආරක්ෂිත වැඩපිළිවෙල කරන්න ඕන කියලා.
ඔව්, අපි කතා කරා විශේෂ ශාරීරිකත වෙන අවස්ථා. සමතුලින් විශේෂ ශාරීරිකත වෙනවා කිව්වා. ඊගාවට යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී අපිට අනතුරු සිදු වෙනවා කියලා කතා කරා. තුන්වෙනි කාරණේ හැටියට අපි විදුලි සැර වැදීම ගැන අපි කතා කරා. දැන් මේ කරුණු මෙම අනතුරු වර්ග අවම කර ගැනීමට අපිට කරන්න පුළුවන් පිළිවෙත් මොනවද කියලා අපි කතා කරමු. හොඳයි දුවේ පුතේ. රසායනික ද්‍රව්‍ය භාවිතයේදී අනුගමනය කළ යුතු උපදෙස් පිළිපැදීම. මේවා උපදෙස් පත්‍රිකාවක් තියෙනවා ඒ රසායනික ද්‍රව්‍ය ඇසුරුම් වල. මේ උපදෙස් පත්‍රිකාව හොඳින් කියවලා අවබෝධ කරගන්න ඕනේ. ඒ පිළිවෙත් අපි පිළිපදින්න ඕනේ. බොහෝ වෙලාවට මේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ දුර්වලතා තමයි මෙන්න මේවා නිසි ලෙස පිළි නොපැදීම. ඊගාට වෘත්තීය ආරක්ෂිත විධිවිධාන අනුව සේවකයන්ට පහසුකම් සැපයීම. සමහර වෘත්තීන්වල යෙදෙන සේවකයින්ට ඒ ආයතන මගින් පහසුකම් සැපයන අඩුයි. ඒක අපේ තියෙන මේ කර්මාන්ත ශාස්ත්‍රයේ තියෙන දුර්වලතාව. එතකොට මෙන්න මේ නිසා අපේ අනතුරු වැඩි වෙනවා. එතකොට මේවා අනතුරු වළක්වා ගන්න නම් මේ සේවකයින්ට ඒ ආරක්ෂිත පහසුකම් ලබලා දෙන්න ඕනේ. ඊගාට යන්ත්‍රෝපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම. මේ පිළිබඳව රියදුරු මහතුන් සහායකයින් මේවා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඊගාට ප්‍රමිතියට ලක් කළ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න ඕනේ. ප්‍රමිතිකරණයට ලක් කළ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න ඕනේ. ඒ වගේ අඩුපාඩු තියෙන නම් ඒවා නිවැරදි කරගෙන තමන් භාවිතයට ගන්න ඕනේ. ඊගාට සුදුසු පුහුණුවක් ලබා දීම. මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන අයට නිසි පුහුණුවක් අපේ තියෙන්න ඕනේ. නැතුව සමහරලාට යන්ත්‍ර සූත්‍ර පුහුණු වෙන්න හදන්නේ මේ වෘත්තියට ඇවිල්ලා. එතකොට මේ සිදුවෙන අනතුරු වැඩි වෙනනම් අපි මේ අනතුරු වළක්වා ගන්න නම් නිසි පුහුණුවක් අපිට මේ සේවකයින්ට ලබා දීලා බඳවා ගැනීම කරන්න ඕනේ. ඊගාට උපකරණ නිසි ලෙස නඩත්තු කරන්න ඕනේ. උපකරණවල දුර්වලතා හඳුනාගෙන ඒවා අනතුරක් වෙන්නට කලින් එක වළක්වා ගන්න ඒ නඩත්තු කටයුතු සිදු කරන්න ඕනේ. ඊගාට බීමතින් වෘත්තියේ යෙදීමෙන් වළකින්න ඕනේ. සමහර විට බොහෝ විට මේ වෙහෙස මහන්සි අඩු කරගන්න බොහෝ දෙනා කරන්නේ මේ බීමතින් බීමත්ව තමා මේ වෘත්ති වුණවල නියැලෙන්න හදන්නේ. එතකොට මේ බීමත්කම නිසා අනතුරු සිදුවෙච්ච අවස්ථාවල් තියෙන නම් බොහෝ විට මේ අනතුරු වළක්වා ගන්න නම් අපි මත්පැන් පානය, දුම්වැටි පානය වගේ දේවල් වලින් වැළකීලා මේ දේවල් කරන්න ඕනේ. ඔව්, අනතුරු වල තවත් අනතුරක් ලෙස අපි කතා කරන්න යන්නේ ලිංගික අතවරහ අපයෝජන ගැන. ඔබ දන්නවා කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා පිරිස් ගොදුරුවන මෙම අතවර ජන සමාජයේ බහුල වශයෙන් ඔබත් අපිත් අසා දැක තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ පුද්ගලයින්ගෙන් මෙන්ම තම ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් සිදුවිය හැකි මේ ලිංගික අතවරහ අපයෝජන පිළිබඳව. හොඳයි, අපි බලමු දැන් මේ ලිංගික අතවරහ අපයෝජන කියන්නේ මොනවද කියලා.
අපි කතා කරේ ලිංගික අපචාර මොනවද, අපයෝජන මොනවද, ඒවා වෙන්නේ කාගෙන්ද, ඒ වගේම වළකින්න ඕනේ කොහොමද කියන එක ගැන. ඔව්, අපයෝජන කියන්නේ මොනවද කියලා අපි බලමු. ලිංගික අපචාර යටතේ අපි කතා කරමු. ලිංගික අපචාර වලට අයත් වෙනවා අනිසි ස්පර්ශය, අනිසි සිප වැළඳ ගැනීම, ස්ත්‍රී දූෂණය, ළමා ලිංගික හිංසනය. ඔයාලා මේ වෙනකොට දැනුවත් වෙලා ඇති. මීට කලින් වසරවල් වලිනුත් අපි මේ පාඩම් ගැන දැනුවත් කරලා තියෙනවා. එතකොට ඔයාලා දැන් මේ 10-11 ශ්‍රේණිවල දරුවෝ හැටියට සමාජයේ විවිධ මාධ්‍ය වලින් දන්නවා, විවිධ පුවත්පත් වලින්, ඊළඟට එකිනෙකා කතා කරනකොට ගුරුවරුන්ගෙන් එහෙම දැනගෙන ඇති මේ ලිංගික අපචාර. ඔබත් ගොදුරු වෙන්න පුළුවන් මෙවැනි තත්වයන් වලට අවබෝධයක් නොතිබුණොත්, ඒ ගැන සැලකිලිමත් නොවුනොත්. ඒ කියන්නේ ළමා කාලයේදී ගොඩක් වෙලාවට මුලා වීම වලට, රැවටීම් වලට ලක් වෙන්න පුළුවන් අවධියක්. ඒක නිසා තමයි අපි දරුවන්ට නිතරම කියනවා දෙමව්පියෝ යාළුවෝ හැටියට තියාගන්න, දෙමව්පියන්ට හැමදේම කියන්න දවසේ සිදුවන දේවල් කියලා. ඉතින් මේ ගොඩක් බහුල වශයෙන්ම වියලි කලාපයක් වන අපේ මේ ප්‍රදේශයේ ගොඩක් මේ ලිංගික අපචාර බහුල වශයෙන් සිදුවෙනවා. එතකොට ඒ වගේ සිදුවන අහිතකර බලපෑම්, සමාජ රෝග වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් පුතේ, ඔබත් අවබෝධ කරගන්න, ඔබත් දැනුවත් වෙන්න, ලිංගික අපචාර වලදී වෙන්නේ ගොඩාක්ම තමන් ළඟින් ආශ්‍රය කරන ඥාතීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතවතුන් වෙන්න පුළුවන්. එයාලා අතින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට හුඟක් කලාවට දරුවෝ මේ தත්ත්වය ලැජ්ජාව සහ බය නිසා සංගවාගෙන ඉන්නවා. එහෙම වෙන්න එපා දුවේ පුතේ. නිතරම තමන් දවසේ සිදුවන දේවල් අම්මට හෝ තාත්තට කියන්න පුරුදු වෙන්න. ඔව්, එතකොට මේ අනිසි ස්පර්ශය ඔබ නොදනුවත්ව හෝ හිටියානම් දැනගන්න, මේ ලිංගික අපචාර යටතට අනිසි ස්පර්ශයත් අයත් වෙනවා. ඊළඟ අනිසි සිප වැළඳ ගැනීම සහ ස්ත්‍රී දූෂණය, ළමා ලිංගික හිංසනය. එතකොට අපයෝජනය කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු. ඔව්, අපයෝජනය කියන්නේ දුවේ පුතේ මෙහෙකාර සේවයේ යෙදවීම, ඊළඟට අධ්‍යාපන අවස්ථා ලබා නොදීම, ලැජ්ජා කිරීම, බිය වැද්දීම සහ චාරීරික වදහිංසා කිරීම. ඊළඟට දුවේ පුතේ අනිසි පොතපත හා වීඩියෝ පට පරිහරණයට පෙළඹවීමත් මේ අපයෝජනය කියන එකට අයත් වෙනවා. හුඟක් වෙලාවට ළමා මෙහෙකාර සේවය අපේ රටේ දක්නට ලැබෙනවා. එතකොට ඔයාලා දැන් දැනුවත් වෙන්න මේ ළමා අපයෝජන කොටසට මේ මෙහෙකාර සේවයේ යෙදවීම අයත් වෙනවා කියලා. ඔයාලාට යුතුකමක්, වගකීමක් තියෙනවා. දැන් නව යෝන් වියේ පසුවන දරුවෝ හැටියට මේ වගේ දේවල් දකිනකොට ඒ වගේ වගකීම් සහිත අයට මේවක් දැනුවත් කරලා මේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් ඔබත් දායක වෙන්න පුළුවන්. ඒක යුතුකමක් සහ වගකීමක් වෙනවා. ඊළඟට අධ්‍යාපන අවස්ථා ලබා නොදීම, විශේෂයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුයි නිසි වයසේදී. එතකොට අධ්‍යාපන අවස්ථා ලබා නොදීම අපයෝජන ගොඩට අයත් වෙනවා. ළඟට අපි කිව්වා ලැජ්ජා කිරීම. අපි හිතමු උදාහරණයක් හැටියට පන්ති කාමරයේදී සමහර අවස්ථාවල ලැජ්ජාවට පත්වෙන්න පුළුවන්. ඒ උදාහරණයක් විදියට අපි කියමු පොතපත අභ්‍යාස නොකරාපුහම සමහර වෙලාවට අපි කියන කරුණු තුලින් දරුවෝ ලැජ්ජාවට පත්වෙනවා. නමුත් ගුරුවරු වශයෙන් කවදාවත් දරුවෝ හිතාමතා ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කරන්නේ දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා තමයි ගොඩක් වෙලාවට වෙහෙසෙන්නේ. ඒ වගේම අපි පෞද්ගලික ජීවිතයේදී ගෙදර දොරේදී ලැජ්ජාවට පත් වෙන අවස්ථා සිදු වෙන්න පුළුවන්. ඊළඟට බිය වැද්දීම. හුඟක් වෙලාවට දුවේ පුතේ මේ චූටි දරුවෝට කෑම එහෙම කවා ගන්න හුඟක් වෙලාවට බය කිරීම බිය වැද්දීම සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවාගේ පෞර්ෂය බිඳ වැටීමක් ආන් එතනින්ම වෙන්න පුළුවන්. එතකොට එහෙනම් අපයෝජනයකුත් සිද්ධ වෙනවා, පෞර්ෂය බිඳ වැටීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා නොකළ යුතු දේවල් හැටියට ඔබත් වැඩිහිටියන් දැනුවත් කරන එක ඔබේ යුතුකමක් සහ වගකීමක්. ඊළඟ ශාරීරික වදහිංසා කිරීම. අපි හිතමු ගුටි බැට හුවමාරු සිදුවීම් මේ කොටසට අයත් වෙන්න පුළුවන්. ශාරීරික වශයෙන් වදහිංසා කිරීම. ඊළඟට අනිසි පොතපත හා වීඩියෝපට පරිහරණයට පෙළඹීම. දැන් හුඟක් කලාවට දරුවෝ ෆෝන්, කියන්නේ හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරනවා වැඩිහිටියෝ. එතකොට මේ වකවානුවේ දරුවෝ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ගෙන යනවා. එතකොට ෆෝන් එකේ තියෙන සමහර දේවල්, අනිසි දේවල් තියෙන්න පුළුවන්. ඒවා පරිහරණය කරන්න එපා දුවේ පුතේ. ඒවා අපයෝජන කොටසට අයිති වෙනවා. ඊළඟට සමහර ඥාතීන් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්, ඔබ ආශ්‍රය කරන යහළු යෙහෙළියන් වෙන්න පුළුවන්. මේවා නොදැනුවත්කම සහ වගකීමකින් තොරව බැලීමට පෙළඹෙනවා. ඒ වගේ අවස්ථාවලින් වැළකෙන්න ඒවා අපයෝජන හැටියට ගන්න පුළුවන්. එතකොට ලිංගික අතවර හා අපයෝජන වලින් වැළකීමට කළ යුත්තේ මොනවද කියලා අපි දැන් බලමු.
අපි අපයෝජන හා ලිංගික අපචාර කියන එක පිළිබඳව අපේ ගුරුතුමී විශාල කරුණු රාශියක් ඉදිරිපත් කරා. අපි බලමු ලිංගික අතවර හා අපයෝජන වලින් වැළකීමට මොනවද කරන්න පුළුවන් කියලා. ඔව් දුවේ පුතේ, ඔබේ ශරීරයට පිටස්තර අයට ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන්න. ඔබ සමහරලාට ඔබේ දෙමව්පියෝ සහෝදරයෝ ශරීරයේ ස්පර්ශ කරන අවස්ථාවල් තියෙනවා. ඒ ස්පර්ශ කරන අවස්ථාවල් අපි දන්නවා ආදරයට, ඒ දරු සෙනෙහසට, සහෝදර සෙනෙහසට ස්පර්ශ කරන අය. නමුත් වෙනත් පුද්ගලයෙක් ඔබේ ශරීරය අනිසි ලෙස ස්පර්ශ කරනවා නම් මේක ලිංගික අපයෝජන වලට අයිති වෙන එකක්. ඔබ දන්න හඳුනන අය වෙන්න පුළුවන්, ඔබ නොදන්න අය වෙන්න පුළුවන්. ශරීරයේ වැරදි ආකාරයට ස්පර්ශ කරනවා නම් ඔබට ඒකට විරුද්ධව ඔබට නැගී සිටින්න පුළුවන්. ඊගාට තැනට සුදුසු නුවණින් උපක්‍රමශීලීව කටයුතු කරන්න ඕනේ. ඔබට ඔබ දන්නවා, ඔබ අද රටේ තියෙන මේ අපචාර ඕනෑ තරම් අපිට දකින්න හම්බ වෙනවා. මේවා යන අපි වාහනවල මාර්ගයේ යන වාහනවල මේ අවස්ථාවල් අපිට ඕනෑ තරම් දකින්න හම්බ වෙනවා. ඔබට මේ වගේ අවස්ථාවක් උදා වුණොත් ඔබ වහම එතනින් ඉවත් වෙන්න ඔබ දැනුවත් වෙන්න ඕනේ. බොහෝ විට මේ සිදුවීම් සිද්ධ වෙන්නේ මේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් තමා මේ වගේ අපචාර සිදු වෙන්නේ බොහෝ විට. ඊළඟට ඔබේ අකමැත්ත නිර්භීතව හා තීර්ණාත්මකව ඉදිරිපත් කරන්න ඕනේ. ඔබ ඒ වගේ දේවල් වලට අකමැති නම් ඔබට කතා කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවස්ථාවේ ඔබ ඒකට විරෝධය පෑමක් සිදු කළ යුතුයි. නැති වුණොත් මේක ඔබ නිශ්ශබ්දව ගියොත් මේක තව කෙනෙකුට සිදු වෙන්න පුළුවන්. සමහරවිට එම පුද්ගලයාගෙන් තව කීප දෙනෙකුට සිදු වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒ අවස්ථාවේ විරෝධය ප්‍රකාශ කරොත් ප්‍රසිද්ධියේ සමහරවිට මේ වගේ දේවල් ඉදිරියට එම පුද්ගලයාගෙන් සිදු නොවෙන්න පුළුවන්. එහෙනම් ඔබට අයිතියක් තියෙනවා නිර්භීතව හා තීර්ණාත්මකව ඒ අකමැත්ත ප්‍රකාශ කිරීම. ඊගාව කාරණේ තමයි හැකියක්මනින් ආරක්ෂකයෙකු හෝ ආරක්ෂාකාරී ස්ථානයක් වෙත ඔබට යා හැකි. ඔබ ආරක්ෂක නිලධාරියෙකුට හෝ එහෙම නැත්නම් ඔබට ආරක්ෂා සහිත ස්ථානයකට ඔබ යා යුතුයි. ඊගාව කරන එසේ නොහැකි නම් හැකි තරම් ඉක්මනින් උදව්විල්ලා කෑ ගැසීම. ඔබට මොකක් හෝ අතවරයක් සිදුවෙන්න යනවා නම් ඔබ කෑ ගහලා ඔබට සහාය ඉල්ලන්න ඕනේ. ඊගාව කාරණේ පුද්ගලයන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන්න. ඔබ පුද්ගලයෙක් ඇසුරු කරනවා නම් ඔහු පිළිබඳව හොඳ අවබෝධයකින් ඔබ ඔහුව ඇසුරු කරන්න ඕනේ. නැතිනම් ඔබේ ජීවිතය ඔබ විසින්ම නැති කරගන්න අවස්ථාවක් වෙයි. ඔබ ඇසුරු කරන පුද්ගලයා පිළිබඳව ඔබ සැලකිලිමත්ව ඇසුරු කළ යුතුයි. ඊගාවට නිවසේ තනිව සිටින බව අන්නයට නොහඟවන්න ඕනේ. ඔබ තනියෙන් ඉන්නේ කියලා ගෙදර කොයි වෙලාවකවත් අන්නයට දැනුවත් වෙන්න ඉඩ තියන්න එපා. ඒක ඔබ ඔබේ ආරක්ෂාවට කළ යුතු දෙයක්. ඊගාව කාරණේ ඔබගේ සියලු ඇසුරු කිරීම හා ඔබට මුහුණ දීමට සිදුවන සියලු සිදුවීම් දෙමාපියන් බාරකරුවන් ගුරුවරුන්ට පාසන්න ඕනේ. ඔබ දන්නවා ඔබට මොනවහරි යම්කිසි කෙනෙක්ගෙන් බලපෑමක් තියෙනවා නම් ඔබ ඒක වසංගාගෙන සිටීමෙන් ඔබේ ජීවිතේ පවා අනතුරට ලක්වන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබ වහාම දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු දැනුවත් කරන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් ඔබේ ජීවිතේ ඉදිරියට සාර්ථකව කරගෙන යන්න. ඊගාව කාරණේ තමයි අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි ජංගම දුරකථන. මේවා පරිහරණය කිරීමේදී ඔබ බුද්ධිමත්ව පරිහරණය කරන්න ඕනේ. මේ අන්තර්ජාලය හරහා බොහෝ විට ලිංගික අපචාර හා අපයෝජන සිදුවෙන අවස්ථාවල් අද සමාජයේ දකින්නට තියෙන බහුල සිද්ධියක් වෙලා තියෙනවා. ඒක නිසා ඔබ මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි. ඔව් දුවේ පුතේ, ඒ විදිහට ලිංගික අපචාර හා අපයෝජන ගැන පැහැදිලි කරගත් අපි දැන් අපි කතා කරන්න යන්නේ හත්පසින්ම වෙනස් අපිට නිතර දකින්නට ලැබෙන අසන්නට ලැබෙන අනතුරු පිළිබඳව. අපි බලමු මොකද්ද මේ සිද්ධිය කියලා.
ඒ ආකාරයෙන් පැහැදිලි වුණා දරුවනේ මොනවාද මේ ලිංගික අපචාර එහෙමත් නැත්නම් අපයෝජන කියන්නේ මොනවද කියලා. ඒ විදිහට ලිංගික අපචාර හා අපයෝජන ගැන පැහැදිලි කරගත් අපි දැන් බලමු මොනවාද මේ ස්වාභාවික අනතුරු හා ආපදා ගැන මොනවාද ඔබ දැනුවත් විය යුත්තේ කියලා. එදිනෙදා ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන අභියෝගයක් වන ස්වාභාවික අනතුරු වර්තමානයේදී වැඩි අවධානයකට ලක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මයාගේ හදිසි හා දීර්ඝකාලීන වෙනස් වීම නිසා සිදුවන මේ තත්වයන් මිනිසාගේ අනිසි බලපෑම් නිසා බහුල ලෙසත් වඩා භයානක ලෙසත් සිදුවෙනවා. මොනවද මේ අනතුරු? අපි විසින්ම අපි ස්වභාව ධර්මයා සමග ජීවත් වන වැරදි ක්‍රම නිසා අපි විසින්ම අපිට භයානක විපත් ඇති කරගන්නවා. මෙසේ ඇතිවිය හැකි ස්වාභාවික අනතුරු කීපයක් තමා දැන් ඔබට පැහැදිලි කරන්නේ. එකක් අපි කතා කරමු. නිතරම දකින්න අහන්න සිද්ධ වෙනවා මේ පහුගිය වකවානුවේ සිදු වුණ කුණාටු තත්වයන් අපි එක විපතක් ලෙස හඳුන්වනවා. දෙවැනි එක තමයි දරුවනේ ගම් වතුර. ගම් වතුරත් ඔබ උපදුන දවසේ ඉඳලා අහලා දැකලා ඇති. ගම් වතුර තත්වයන් අපට නිතර මුහුණ දෙන්න සිදුවන ස්වාභාවික අනතුරක් ලෙස. ඊළඟට පුතේ දුවේ මොනවද ඊළඟ තුන්වෙනි කාරණේ? තමයි අකුණු සැරවැදීම. අපි හොඳටම බැට කාලා හොඳටම මුහුණ දීපු අවස්ථාවක් තමයි ඔබට අවුරුදු ගානකට පිටදී සිදු වුණ සුනාමි තත්වයක්. එතකොට මේ සුනාමි තත්වයක් මේ ගොඩට ගන්න පුළුවන්. ඊළඟ තමයි භූචලන. ඊළඟ නාය යෑම්, නියඟ සහ ලැබුගිනි. මොනවද මේ අපි දැන් කතා කරා කීපයක් ගැන. එක තමයි කුණාටු, දෙක ගම් වතුර, තුන අකුණු සැර සහ සුනාමි. ඊළඟට අපි කතා කරා භූචලන ගැන. ඊළඟට නාය යෑම්, නියඟ සහ ලැබුගිනි.
අපි මීළඟට කතා කරමු මේ එකින් එක විස්තර කරලා. සුලි සුලං වලින් සිදුවන හානි කොහොමද අපි අවම කරගන්නේ කියන එක. ඔව්. එකක් තමයි අපි ඉන්න නිවස ශක්තිමත්ව සකස් කරගන්න ඕනේ. වහල, ඉගාවට බැමි මේවා ශක්තිමත්ව සකස් කරගන්න ඕනේ. ඉගාවක ගොඩනැගිලි ආශ්‍රිත අනතුරුදායක ගහකොළ ඉවත් කරගන්න ඕනේ. ගොඩනැගිලිවට අපි විශාල ගස් වගා කරගෙන තියෙනවා නම්, පැල කරගෙන තියෙනවා නම් මේවා පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කරගන්න ඕනේ. ඉගාවට සුලිසුලම් පිළිබඳව දැනගත් විට ආරක්ෂිත ස්ථාන කරා යන්න ඕනේ. සුලිසුලම් වගේ ආපදා තත්ත්වයක් ඇති වෙනවා නම් අපි බොහෝ විට ආරක්ෂිත ස්ථානයකට යන්න ඕනේ. සුලිසුලම් විතරක් නෙවෙයි, නායෑම් මේ වගේ තත්ත්ව අපිට දැනුවත් කිරීම කරන වේලපහ අපි මේන් ඉවත් වෙන්න ඕනේ. ඊගාවට නිවෙස් වලට හානි විය හැකි ගස්වල අතු ඉති කපලා ඉවත් කරන්න ඕනේ. ගාට සුලිසුලම් ඇති වූ විටක බිම දිගා වීම, කොන්ක්‍රීට් එකක් යටට යාම වගේ ආරක්ෂිත ක්‍රමයක් අපි යොදා ගන්න ඕනේ. ඊගාවට ඔබ දන්නවා මේ සුලිසුලම් වගේ තත්යක් තුනම විදුලි රැහෙන හැම කැඩිලා බිම වැටෙන අවස්ථාවල, ඒ අවස්ථාවේදී ඔබ ඒවට යාමට හෝ අල්ලීමට, එහෙම නැත්නම් ජලය ස්පර්ශ කිරීමට නොයා යුතුයි. මොකද විදුලිය ජලය හරහා අපිට අනතුරු ඇති වෙන්න පුළුවන්. ඊගාවට අපි කතා කරමු ජල ගැලීමෙන් සිදුවිය හැකි විපත් මොනවද කියලා. ජල ගැලීමෙන් අපිට ජලය පහසෙන් බැස යාමට මාර්ග අපි සකස් කරලා තියෙන්න ඕනේ. මේ ජල ගැලීම් බොහෝ විට සිදුවෙන්නේ නිසි ලෙස මේ ජලය බැහැර වෙන මාර්ග සකස් කරලා නොතිබීම නිසා. එතකොට අපි මේ නිවැරදිව මේ ජලය බැහැර වෙන්න කාණු පද්ධති සකස් කරලා තියාගන්න ඕනේ. ඊගාව කාරණේ තමයි පහත් බිම්බල, ගංගාධාර, මුහුදු වෙරළ ආශ්‍රිතව නිවෙස් ඉදි කිරීමෙන් වළකින්න ඕනේ. අපේ ඈත අතීතයේ ඉඳන්ම අපේ ජනාවාස ඉදි වුණේ මේ ගංගා, එහෙම නැත්නම් මුහුදු බඩ මාර්ගවල. එතකොට මේ අපිට ඒ අපේ අතීතයේ අපිට එහෙම අනතුරු සිදුවෙච්ච අවස්ථාවල් අඩුයි. දැන් ජනගහණය වැඩි, ඉදි කිරීම වැඩි, මේ නිසා සිදුවෙන අනතුරුත් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි බොහෝ විට මේ නිවෙස් ඉදි කිරීම හා ජීවත් වෙන්න සුදුසු පරිසර අපි තෝරා ගත යුතුයි. මේ ගංගා ආශ්‍රිතව, ඊගාට මුහුදු වෙරළ ආශ්‍රිතව පරිසරයේ තෝරා ගැනීමෙන් අපි වළකින්න ඕනේ. ඊගාට පස සෝදා යාම පාලනය කරගන්න ඕනේ අපි. ඊගාව කරන තමයි මේ ගම් වතුර විපත් අවම කරගන්න පුළුවන්. ඊගාව කරන්නේ තමයි පස සෝදා යාම පාලනය කර ගැනීම. මේවා අපි කෘෂිකර්මාන්තයේදී කතා කරනවා. කෘෂිකාර්මික විෂය, කෘෂිකර්ම විෂය හදාරන දරුවෝ අපි මේ පිළිබඳව අපි දැනුවත් කරනවා. පස සෝදා යාම වළක්වා ගන්න කළ යුතු දේවල්. ඊගාට ගංගායුරු ජලාශවල බැව් බැමි ආදිය පිළිබඳව හා ඒ වගේ ජල මට්ටම් පිළිබඳව අවබෝධයෙන් සිටීම. ඔබ පෞගේ කාලය අසන්නට ඇති ගංගාවල ජල මට්ටම ඉහළ ගියපු අවස්ථාවල් තියෙනවා. ජලාශවල ජලය වැඩි වෙච්ච අවස්ථාවලදී වාහන දොරටු විවෘත කරලා තියෙනවා. එතකොට මේ ස්වාභාවිකව සිදුවෙන්න පුළුවන් අනතුරු වළක්වා ගන්න රජයේ මගින් ක්‍රියාත්මක කරන දේවල්. එතකොට අපි මේ පිළිබඳ හොඳ අවබෝධයකින් ඒ කාලයේදී ජීවත් විය යුතුයි.
අපි දැන් කරුණු දෙකක් ගැන කතා කරලා අපි තුන්වෙනි කාරණේ තමයි නායෑම් වලින් සිදුවන අනතුරු අවම කිරීම. ඔව්, නායෑම් වලින් සිදුවන අනතුරු අවම කරන්ඩ අපි මොනවද කළ යුතු දේවල්, සැලකිලිමත් විය යුතු දේවල්, අපි දැනුවත් විය යුතු දේවල් මොනවද කියන එක. නායෑමට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් හඳුනාගෙන පාලනය කිරීම තමයි එක කරුණ. මොකද්ද නායෑමට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් හඳුනා ගැනීම? එක තමයි හඳුනා ගැනීම යටතේ අපිට ගන්න පුළුවන් අක්‍රමවත් වගාව. අක්‍රමවත් වගාව, ඒ කියන්නේ අපිට නොගැලපෙන විදියට වගාවන් වල නොයෙදීම, ගස්වැල් විනාශ කිරීම. ඊළඟට ගස්වැල් විනාශ කිරීමෙන් වැළකුණොත් අපිට මේ தත්ත්වය ගොඩගන්න පුළුවන්. ඊළඟට පස් කැපීම. ගොඩක් වෙලාවට අපේ ආර්ථික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නොගැලපෙන ලෙස පස් කැපීම් සිදු වෙන්න පුළුවන්. නීතියට පටහැනිව අපි පස් කැපීම් සිද්ධ වෙනවා අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම. එතකොට අපි බලන්නේ නැහැ අපිට මේ නාය ඇම්බලට මේ වගේ දෙයක් හේතු වෙන්න පුළුවන් කියලා. එහෙම නන්දුවේ පුතේ මේ හැම දෙයක්ම අපි විසින් අපේ නොසලකිල්ල සහ අපේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න යන ක්‍රම නිසා තමයි අපේ මේ තත්ත්වයන් ඇති වෙන්නේ. නැත්තම් අපිට අපි ස්වභාව ධර්මයත් එක්ක අපි හොඳින් ජීවත් වෙනවා නම් අපේ අරමුණු හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් අපේ පෞද්ගලිකත්වය තකා වැඩ නොකර අපේ පොදු දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙනවා නම් මෙවැනි අනිසි විපත් සිදු නොවෙන්න පුළුවන්. ගස්වැල් වවා කැලෑ ප්‍රදේශ ඇති කිරීම මේ වගේ දේවල් කළොත් අපිට මේ නායෑම් වලින් ගොඩක් ආරක්ෂා වෙන්න පුළුවන්. නායෑම් පෙන්නුම් කරන පරිසර තත්ත්ව හඳුනා ගැනීම, උදාහරණයක් හැටියට නිවාසවල බිත්ති ඉරි තැලීම අපිට කියන්න පුළුවන් මේ නායෑම් පෙන්නුම් කරන පරිසර තත්ත්වයක් හැටියට. ඊළඟ පූර්ව ලක්ෂණ හඳුනාගත් පසු එම ප්‍රදේශයෙන් ඉවත් වීම. උදාහරණයක් ලෙස කිව්වා නිවාසවල බිත්ති ඉරි තැලීම. ඒ වගේ දේවල් අපි හඳුනාගත්තොත් කල්තියා මේ පූර්ව ලක්ෂණ ලෙස අපි කතා කරන්නේ. එහෙම වුණොත් අපිට මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඊළඟ තමයි අපි දන්නවා සමහර පරිසර තත්ත්ව හඳුනා ගන්න සත්වයින්. අපි හිතමු බල්ලන්, ඊළඟට ගිරව් කුරුල්ලු වර්ග, ඒ වගේ මෙයාලට මේ වගේ තත්ත්වයන් ඇති වෙනකොට කලින් ඉවක් තියෙනවා. එතකොට එයාලා ඒ වෙනුවෙන් විවිධ ඉරියව් වෙනස් කරනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවල් වල දුවේ පුතේ මේ පූර්ව ලක්ෂණ කියන එක ඒ තුලින් අපි හඳුනා ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් නායෑමට කලින් ඉවත් වෙන්න. ඊළඟට පොළවේ පිහිටීම අනුව ගොඩනැගිලි ඉදි කිරීම. අපි ගොඩක් වෙලාවට ජලාශ කිට්ටුව ගොඩනැගිලි හදන්නේ නැහැ. ඒ වගේම වතුර එකතු වෙන ස්ථානවල අපි ගොඩනැගිලි සකස් කරන්නේ නැහැ. එහෙම වුණහම මේවා ඉදිකිරීම් ගිලා බහින්න පුළුවන්. එතකොට ඒ වගේ විද්‍යාත්මක පසුබිමක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන අපි යම් දෙයක් කරන්න පෙර. අපිට නොදනවන්න අපි නොදන්නවා නම් දැනුවත් අයගෙන් උපදෙස් අරගෙන හරි අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
ඊගාව කාරණේ තමා අපිට භූමිකම්පාවකදී සිදුවන අනතුරු අවම කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඔබ දන්නවා භූමිකම්පා ඇති වෙනකොට ගොඩනැගිලි වලින් අපි ඉවත් වෙලා විවෘත ස්ථානයකට යන්න ඕනේ. මේ භූමිකම්පාවක් සිදුවෙන බව වේලපහට ජනමාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබුණොත් අපි වහම එම ගොඩනැගිලි වලින් අයින් වෙලා විවෘත ස්ථානයකට යන්න ඕනේ. ඉතින් ඊගාවට විදුලි සෝපාන භාවිතයෙන් වළකින්න ඕනේ. විදුලි සෝපාන භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. මොකද විදුලි රැහන් කැඩිලා මේ විදුලි සෝපාන ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඊගාට විදුලිය හා ගෑස් විසන්දිවි සිදුවෙන්න පුළුවන්. විදුලි හා ගෑස් බටාරයේ විසන්දි කිරීම ඒවා කරන්න ඕනේ. ඒවා සිදු වුණොත් අපේ අනතුරු අවම කරගන්න පුළුවන්. ඊගාට වාහනයක ගමන් කරමින් සිටිනම් නවතායින් පිටතට යාම. වාහනේ යනවා නම් අපි වාහනේ නවත්තලා විවෘත ස්ථානයකට යන්න ඕනේ. ඔව්. දුවේ පුතේ මෙන්න මේ වගේ කරුණුකාරණ රාශියක් අපි ඔබට මේ විෂය මේ පාඩම තුලින් දැනුවත් කළා. අපි ඊළඟට හමු වෙන ඊගාව දවසේ අපි අපේ පාඩමේ ඉතුරු කොටස ඔබට ඔබව දැනුවත් කිරීමට සූදානම්ින් සිටිනවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.